තවත් ගැඹුරු ප්‍රශ්න තියෙනවා ගන්න වෙලාවක් මදි. කම්ම විභංග සූත්‍රයේ පිළිබඳව පරිලවාසින් පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ වෙන හුඟක් ගැඹුරු වැඩි. හුඟක් වෙන අයන ප්‍රශ්නයක්. මේකේ දාන්තයේදී කියනවා නම් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේදී එක්තරා කාන්තාවකට පියා සහ එයාගේ සුළු පියා මේ දෙන්නේ කියලා. තාත්තයි බාපයි වගේ ඔක්කොම දෙන්නේ. මෙයාගේ පියා කොට කරන්නේ පංචකාමයේ ඇතුළු කරගෙන gedara ඉන්නා නම් බෞද්ධිය. මෙහි කටයුතු ඇතුළු වෙන්නේ සාමෝවී ජීවිතයක් ගත කරමින් එකෙක් ඉන්නවා. එයාගේ සුළු පියා ඉන්නා එයා වෙන කුටියක් හදාගෙන වෙන් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. සාමෝවී ජීවිතෙන් අයින් වෙලා මේ වෙලාව ඉන්න කාලේ මොකද කරන්නේ? අර බ්‍රහ්මචාරීව කියලා වෙන් වෙලා හිටියේ එකන මල. අර ගෙදර ඉඳිම කාන්තාව බුදුරජාණන් වහන්සේ හම්බෙලා ස්වාමීන් නමින් සුළුපියා අර එයාගේ ගතිය මොකද්ද උපත මොකද්ද කියලා අහනකොට සකෘදාගාමි සත්පතෙමේ අවස්ථා දිවිලෝ උපන්නා කියලා බුදුරජාණන් වහන්සේ දිවිලෝ උපන්න බවට ප්‍රතිඥාවක් දුන්නා. ඕම ඉන්නකොට ගෙදර ඉඳු සාමෝභිව ජීවත් වෙලා හිටපු පියාත් මල. එයාගෙන බුදුරජාණන් වහන්සේ පියාත් මල එයාගේ උපත කොහොමද? සකෘදාගාමි සත්පතෙමේ අවස්ථා දිවිලෝ උපන්නා කියලා එයාට උත්තරයක් දුන්නා. දැන් මේ කාන්තාවට හරි ප්‍රශ්නයක් මේ විසඳ ගන්න. ඒක මහා පුදුම බරක්. ධම්මචාරිය වෙන් වෙලා හිටව මගේ සුළුපියා. මලා එයාත් අරකටම. මේ කාමෝගියක වශයෙන් ඒ වගේ දෙදරේ දුව. පියා එයාත් අතනවා. දෙනාගේ ධර්ම දෙක මේ දෙනා. ඒක කොහොම ධම්මචාරිය මේ මොකද වෙනස තියෙන්නේ? දෙනාට සමාන ප්‍රතිඵලෙ ඉඳියක් නැහැ. එයා ඔහොම තර්කයක් කරලා හිටන් තර්කයක් හදාගෙන ආනන්ද හඳුරේ කර්තිය කියලා ඇඳගෙන. ආනන්ද හඳුරේ ඒ කාර්යය බුදුරන් අහත ප්‍රකාශ කළා. ඉතින් ඉදිරියංගහ තියනේ මෝල ඉස්ත්‍රියක් කොහොමද? සාෝගිකට ගෝචරන වෙන්නේ මේ කර්ම විභංගයේ දන්නේ කර්ම වෙනස් වීම කර්ම ප්‍රවේද දකින්නේ කොහොමද? ඒක තථාගතයන් වහන්සේට ගෝචර දෙයක්. මේ කොහොමද දකින්නේ කියලා ඒ පිළිවෙත මුල් කරලා ඉතින් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහක් මුල් කරගෙන මේ ලෝක සත්‍යයේ ඉන්ද්‍රිය නානත්වයක් ඇති බව ප්‍රකාශ කරනවා. එතෙන්දි වෙන මේ වෙනස වෙන්න හේතු ශ්‍රද්ධාධිකයේ වශයෙන් හිටපු එකනා තමයි අර ධම්මචාරී රෝව අර විදිහට ජීවත්ුනේ වෙන් වෙලා. එයා ශ්‍රද්ධාධිකයේ මෙලෝතින සීලවන්තකම මේ වැඩියෙන් හිටියද? ප්‍රඥාධිකයේ බාල ධර්මාවෝලිය බොහොම අද. අර කියන කියම විශ්වාස කළා ධම්මචාරී ජීවිතයක් ගත කරමින් යන් කියන උත් ප්‍රඥාව ළඟද. ඒක සීල ගුණය වෙන්න පැත්තේ සිල්වත්කේ ඉහළ තැනක හිටියර ප්‍රඥාවෙන් අඩු නිසා යාගේ උපපතිය අර කාමලෝක උපපතියේ වැඩිනේ. අර ගෙදර හිටපු එක නේද? එහෙම සීල උද්‍යාසයක් කියන්නේ නැහැ. පංචකාමී අසුර කරගෙන හිටියා නම් ප්‍රඥාන්තිය බලනවා. තීර්ථන නෝනේ දහම අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ප්‍රඥාව මුල් කරගෙන ඔහුගේ මට්ටම අර වෙන් වෙනා හිටපු උත්තරයක මට්ටමට සමාන වෙනවා. මෙන්න මෙයා හව උපපතිය හම්බුනේ ඔය කෙනා ඉදයි කියලා පෙන්වයි. බාහිරින් පේන දේවල් වලින් කොහොමද ලෝකයා කෙනෙක් විවේචනය කරන්නේ? මාහෝ මාවැන්නේ කරේ. ලෝක සත්‍යයන් චරිත විවේචනය කරන්නේ යන්න බෑ කාටවත් කරන්න ඉපා කියලා වෙන්නේ. මා වැන්නේ කරන බුදු දන්වා හිතෙනවක්. මොකද හේතුව කෙනෙක්ගේ චරිත විවේචනය කළා ඉතින් ඔහුගේ ගති ලක්ෂණ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ඥාණි අනික කිසි කෙනෙකුට නැහැ. ඒ ලෝකදා වුණ දෙපමණයි තියෙන්නේ. ඉතින් අනික කෙනෙකුට කියන්න බෑ. මෙයා පැවිදිලා ඉඳ බින්දා මෙයාගේ ජීවිතය අනාගතේ මෙහෙමයි. ගිහිව ඉන්න කෙනාගේ தත්ත්වය මේකයි මේ පිටින් පේන්නේ. එයාගේ අනාගතේ මෙහෙමයි කියලා ඔහු නිගමනය කරන්න බෑ. මොකද ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය කියන එක තියෙන ලෞත්‍රා බුදුරජාණන් හතරේ පමණයි. එහෙනම් ඉන්ද්‍රිය නානත්වයෙන් සත්‍යයාගී චෛත වෙනස් වෙනවා. ඉතින් ඒක අනික් කාටද දකින්නද? ඒකයි මේ වෙන්නේ. බුදුරජාණන් හතරේ තවදුරටත් විග්‍රහ කරලා පෙන්නන දේශනාව මට පේනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු බොහෝම සීලවන්තව ගුණවන්තව කල්ගත කරනවා. අවසානයේදී අපාගත වෙනවා. එහෙමයි මම දැකලා තියෙන්නේ. මහා දුස්සීලයේ විදිහට අහපුරුසේ විදිහට ජීවත් වෙලා ඉන්න පුද්ගලයෝ අවසානයේ දුගතිය දෙනවා මම දැකලා තියෙනවා. සීලවන්තව ගුණවන්තව හිටපුවා මෙහෙ චුත වෙලා දුගතිය දෙනවා දැකලා තියෙනවා. දුස්සීලෝ අහපුරුසෝ හිටපුවා මෙහෙ චුත වෙලා දුගතිය දෙනවා දැකලා තියෙනවා. මේක දකින අනික් අන්‍ය ලෝකයක්. දිවසක් ඇති කෙනෙක් මේක බැලුවොත් මේ ඥාණය නැති නිසා විවිධාකාර ආකල්පයන්ද වහින. පින් කළා වැඩක් නැහැ. කොච්චර පින් කළා පින් වල පින් නැහැ. මම එහෙම කියන්නේ නිකන් මේ හේතුවක් ඇතුව. මට මෙහෙම බලන්න පුළුවන් දවසක් තියෙනවා. ඒ දිවසේ මම දැක මෙච්චර පින් කරපු හිටපු පුද්ගලයා අපායයි. පින් කරන්නේ කියලා පින් තිබුණා අපායයි කොහොමද? ඔන්න ඒ තර්කයේ වහිනවා. බැල පිනේ විවාහක නැහැ කියන්නේ ආව දෘෂ්ටියට වැඩේ. ඔය පව් කියලා දෙයක් නැහැ කියලා වහිනවා. මොකක් නිදා? මට වෙනුන අහවල් පුද්ගලයා මෙලෝ ජීවත් වෙන්නේ පාන ඝාත කරලා හොරකම් කරලා කාම මිත්‍යාචාරී මේ වගේ දුස්සැප්ප ජීවිතයක් ගත කළේ. බලනකොට දිවුලෝ කිය. ගිහින්. ඉතින් අර දුස්සැප්ප වල පව් තිබුණා. ඔව් කොහොමද දිවුලෝ කිය. මෙන්න මේ ආකාරයෙන් පවුරු කියලාද පවු නැහැ කියන දෘෂ්ටියට වහින. මේ ලෝක සත්‍යය වැහගන්න සීමා සහිත දැකීමක් හැටියට වහින නිගමන. එහෙනම් යම් කිසි කෙනෙක් මෙහෙම කියනවා. පින් කරව බුද්ධිලා හේ හේතුයෙන් දුගතියට ගියා කියලා මම ඒක පිළිගන්නේ නැහැ. බුදුරණන් වහන්සේ දේශනා කරනවා. පින් කරපු හේතුයෙන් දුගතියට ගියා කියලා මම පිළිගන්නේ නැහැ. පව් කරපු හේතුයෙන් දුගතිය ගියා කියලා මම කියනවා ඒක මම පිළිගන්නේ නැහැ. පව් කරව බුද්ධලේ දුගතියට ගියා කියලා ඒක මම පිළිගන්නේ. පින් කරව බුද්ධලේ දුගතියට ගියා කියලා ඒකත් පිළිගන්නේ. මොකක් නිසාද පිළිගන්නේ? සමහර බුද්ධලේ පව් කරගෙන ඉන්නවා. ඒ බුද්ධලා මරණාසන්න මොහොතකදී ඔවිදින් සතර හෝ කරන ලද්දා වූ යම්කිසි අප්‍රාපාරිය වේදනීය කර්මයක් වශයෙන් පුණ්‍ය කර්මයක් ඇතිලා ඉන්නවා. ඒ පුණ්‍ය විපාකයේ මත වේලා ඒ හේතුවෙන් ඔහු දෙවිලෝක යන්න පුළුවන්. හැබැයි ඒ මතු භවයෙන් කවදා හරි පළ දෙනවා අර කරගත පෞටි. පව් වලින් දෙවිලෝක යන්නේ. කරගත සුගතියක් තිබිච්ච එකක් ඇදිලා ඉදිලා ඒ අප්‍රාපාරිය වේදනීය කර්මයක් වශයෙන් ආපු කර්මයක් ආසන්නයට ඇදිලා ඉතින් ඒ හේතුවෙන් සුගතිය යන්න පුළුවන්. ඔවුන්ට එහෙම සුගතියේ පව් කරපු නෑ සුගතිය යන්නේ ඔය ප්‍රමේත මිසක් කරව පව් වලින් නෙමෙයි. මොදලේ බින්දහම් කරගෙන ඉන්න බුද්දලෙක් ඉන්නවා. ওই බුද්දයාගේ අවසාන මොහොතේ සංසාරික කරලා පාපයක් මත වෙලා හිටන් අරමුණු වෙලා. ඒ හිතෙන් දුගතියට යන්න පුළුවන්. ਉਹ කරු බින්වලින් දුගතියට ගියානේ. ඒනම් මේ බුද්දල් පුතත් යන බුද්දලයා බින් කරලා දුගතියට යනවාමයි බව් කරලා දුගතියට මේ වගේ බව් කරලා දුගතියට යනවාමයි කියලා. එහෙම නිගමනය කරන්න බැහැ. බැරි වෙන්නේ හේතුව ওই සසලදී කරනවත් දාව පාප කර්මවල ඇදිලාද පුළුවන් දෙපැත්තට. ඉතින් ආර්ය බුද්ධයන්ට පත්වෙච්ච කෙනෙක් අනුදේයමෙන් බිදල යන්න නිසා ඔහුට නිගමනය කරන ගා නියත කරන්න පුළුවන් මොහකාදා දුගතියට යන්නේ නැහැ කියේ. මේ ආකාරයෙන් කරු ලොකු විග්‍රහයක් දෙනවා මේ විභංග කම්ම විභංග මහා කම්ම විභංග සූත්‍රය කියන සූත්‍රය. මෙන්න මේ ආකාරයෙන් මොකද වෙන්නේ? ඔය කියන කර්ම විභංගය කර්ම බෙදා බැලීම ඔය ආකාරයෙන් විග්‍රහ කරලා වෙනවා මේ ආකාරයෙන්. දැන් බුද්ධජනම ඉන්න බුද්ධලේ මම මෙච්චර බින් කරගෙන ඉන්නේ කියලා බය වෙන්නේ නැතුව ඉන්න බෑ. දුගති බය අරගන්න බෑ. යම් ආර්ය බුද්ධලේකට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රේතේ වගේ සාහවලින්ම විදිලා ගියා. අනුසයත් එක විදුලා. මට සතර භාගත වෙන්න හේතු වෙන්නා වූ හේතු නෑ දැන් කියတာ. එයාට සම සැනසෙන්න පුළුවන්. මට කවදාවත් දුගතියක් නෑ කියලා. එහෙම කියනහට යම් කිසි සංසාරී විදින පාපයක් ඇදිලා ඉන්න පුළුවන්. කරපු කර්මයකට විපාක වශයෙන් ඇදිලා ඉන්න පුළුවන් කරදි වෙන්නේ විපාක අරමුණක් ඉඳෙන්න විතරයි. මනසට අරමුණක් ඉඳෙන්න පුළුවන්. ඇතකර ජීවනාශයේ ශාරීරිය මනකින ඉන්ද්‍රියයන් අනිත්‍ය අප්‍රිය අරමුණක් නිගමනය කළා මතක කරලා පෙන්නන්න පුළුවන් කමක් තියෙනවා. අර කෙලිච්ච කවුද? සම්මා විපාකව වත්තන් කියන්නේ අපි නේන විපාකයක් කියලා. හැබැයි ඊළඟ මතුභාවය හටගන්න විපාකෝ කම්ම සම්භවෝ කියන එකෙන් කර්මයන් නිස්පාදනය වෙනවා. මරණාසන්න මොහොත දෙනවා කම්මා විපාකව වත්තන් කියන කම්ම කර්ම විපාක ඒ වගේම කර්ම කර්ම නිමිති ගති නිමිති කියන මේ තුනෙන් එකක්. ඒ විපාක වශයෙන් ආවා. අන්නේ ඒ වෙලාවේ බුද්ධලයා ප්‍රඥාවෙන් වැඩිලා හිටියේ. විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ දුගතියට හේතු වෙන කර්මයක් ඒ විපාකේ ආරම්භ කරලා හටගන්නේ. එනවා නැවත පුනර්භවයකට හේතු වෙන්නා වූ දුගති වාද හේතු වෙන්නා වූ ගති ලක්ෂණේ මම කවදා ආර්ය බුද්ධලයාට පහළ වෙන්නේ නැහැ. දැන් අපි හිතමු යම් කිසි බුද්ධලේ දහන් දෙක අපි ඉතල කවදා හරි කාට හරි ගැලුවා අල්ලගෙන දොඩු කරගෙන. ගෙට දාලා කොටු කරගෙන මිනිහෙකුට ගැලුවා. සාධාරණ විදිහට මේ ගහලා තියෙන්නේ. දැන් ඕක කරලා අපි ජීවිතේදී මුල් කාලේ තරණ කාලේ නහර වැඩි කාලේ කරපු එක. අවුරුදු 18 20 විවාහ කාලේ. දැන් අවුරුදු 80ක් 90ක් ගිහලා මිනිහා මැරෙන්නේ. හැ ඒ කාලේ ගැරුවා නම් ඊට පස්සේ පුතරානේ ආර්ය ධර්මය අතුරු කරලා ආර්ය ධර්මයේ අවබෝධය ලැබලා සත්පුරුෂය අතුරු කරලා සෝවාන් ඵලයේදී මේ පස්සෙලා හිටියද? මොකද කෙනෙකුට ගැහුවට සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි සෝවාන් ඉඳන් දුක්ඛරත මරණාසන මොහොතේදී කර්ම විපාකෝකේ හරි ගහවක ඇදිලා ඉන්න පුළුවන්. දැන් එයාට වෙනාය ගියක් ඇතුලේ ඉන්නවා. දැන් එයාට ගහන කවුරු හරි ඉනවා අරවා ගැල්ලගෙන ගහන. ඔහොම එකක් තියෙනවා. දැන් අර බුද්ධත්වයට කාලේ ගති ලක්ෂණෙ හිටියනම් එයා මොකද කරන්නේ? මම මුටිකානේ මම ඕක මාත්‍රා ඉදිරියට කියන එක එතනදී ආයුධයක් හරියටම ගහනවා කියන්නේ. ඒ මානසිකත්වයක් එදා තිබුණා. අපි ආරිත අපිටපත් කරනවා වගේ මේ මානසිකත්වය වෙනස් වෙනවා. දැන් මොකද කරන්නේ? ගැවුවොත් ගහපුවා. මම පාපයක් කරන්නේ. මොනවා හරි කරපු දෙයක් කරනවා මට මෙහෙම පොත් වෙලා බල දෙන්නේ. ඒක මම හිතේ. මම ඒක මුල් කරගෙන ඕකට ගහන්න යන්නේ නැහැ. අන්න අදම වාදයක් තියෙනවා. හැබැයි දැන් කර්ම විපාකයේ වශයෙන් අර ඉඳලා මරණාසන මොහොතේදී අර 15 25 ඉඳන් කාලෙදි පෙරළු වේගය ඇදින කර්ම නිමිත්ත මතුවේ. ගේ ඇතුලේ ඉන්නවා කොල්ලක් අරන් ගහන දෙනා කොට කොට. දැන් මේක මතුනහම විපාකෝ කම්ම සම්භාව කරන දෙන්නේ මොකද වෙන්නේ? කම්ම විපාකාවක් තම් දීක විපාකින් යන කියලා මරණාසන මොහොත. දැන් විපාකෝ කම්ම සම්භාව කරන දෙන්නේ මොකද? අනින් මේ පුදුලිය මට ගහන්න ආව. කවදාරි මොකද යථාර්ථය වෙන්නේ? අහත් පුරුෂකව වැරදි බවකට හේතුව. කෙනෙක් ඉංග්‍රීසි හදා ගන්න හොඳ නැති බවකට හේතුව. මොහු මම ඉතිං කරලාද කාර්ම විවේකයක් ගන්න මොහු මට ගහලා. හැබැයි මම කවදාත් මොකට ගහලා ඉන්නේ කියලා අනිත් අදහස් මත වෙනවා තියෙන්නේ. දැන් පුළුවන් තර කර්ම විවේකියාවට විපාක කම්ම සම්භව කිය. පාප කර්මයක් හදලා කියලා දරහිති. මෙන්න මේ නිසා ආර්යෝ දැන් බලන් හිතා දුෘෂ්‍ය කරන්නේ. දැන් දුෘෂ්‍ය හිතක් හටගත්තේ චිත්තාව කියක් හටගත්තේ නැත්නම් උප්ප මතු උප්පාපිය හටගැනීමට දුගති උප්පතිය දවසේ වෙන භවයක් හදන්නේ. මෙන්න මේ නිසා එයා දුගතියේ බේරෙනා කරව පාප කර්ම තිබුණා. කර්මය දිගටම එක දිගටම විපාක එල්ල කරලා ඉන්නේ ආනන්දේ පාප කර්මය කරා මි කියලා. අදහස ගෙනත් දීලා මතු කරලා දෙනවා ඒකෙන්දි කර්මයක් මතු කරගන්න. එද මුගලන් මහරහතන් වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා ඉතින් උන්වහන්සේ බලපුවාම උන්වහන්සේ දැක්කා. තමන් පෙර කාලෙකදී දේවෝපියන්ට තරල මරලා දාපේක අපාගත එක දුක් විඳලා තේස මාත්‍රෙච්ච ප්‍රවෘත්ති පාක ඇතින් තමන්ට තේ જાතිය නලු පෙරු ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ කවදාවත් උන්වහන්සේ පොරොට විරුද්ධව බාර ගන්න ගියේ නැහැ. උන්වහන්සේ පොදගලේ එදා නිහත්ලා ගියා, කල්ලා දාලා ගියා. පෙර කලක් නෝ මේ තමයි විභාගෙ ඉන්නේ. මේ උන්වහන්සේ ජීවිත ආශාවක් ඇති විචය ඇති නිසා මතු භාවයකට කොහොමවත් හේතු නැහැ. මාගේ පිටනම පැවේ ඒකයි. සතර ගමන හදන්න බැහැ. මොකද ප්‍රතිචාර දැක්වීම මතින් සාගයේ දේශයේ මෝහයේ මුල් කරගත් ප්‍රතිචාරයේ රහතන් වහන්සේට නේ අරමුණ එනවා. ඒ අරමුණ හේතු කරගෙන සාගසහගත දේශසහගත මෝහසහගත හිතක් නිපදවන්නේ හේතුද? සාගයේ දේශ මෝහසහගත හිතක් නිපදෙන්නේ නැත්නම් සතර ගමනක උපද්දවන්නේ හේතු වෙන ප්‍රතිසන්දියකට හේතු වෙන්නා වූ විඥානය පහළ කරන්න හේතු නැහැ. අන්න ඒ නිසා ඒක එතනින් නතර වෙනවා. ඒකයි හේතු. එතන ඉහරි යන්න විදියක්. මොකද ඒක ඉක්මෝපුණා. මේ අරමුණකට මනස වෙනස් කරන්න බෑ. සෝවාන් පුද්ගලයාට අරමුණකට සතර අපාගත වීමට මනස වෙනස් කරන්න බෑ. ඒක මෙහා පොදුවා. නමුත් සතර ගමන නැති කරන්න පුළුවන් කරක් නැහැ. සතර අපාගත වෙන්න මට්ටමට දූතිය මනසක් ඇති කරන්න බෑ මොන අරමුණක් කිව්වත් සෝවාන් උන්ට පාවා. ඒක තමයි ඇති වෙන්නේ වෙනස. ඒ නිසා තමයි අප සතර අපාගත වෙන්නේ නැති. තමන් ඉතින් පටන් පාවු ගලට ඉච්චනගෙන කොහොමද කියනවා. ඒවා විපාකේ එනවා. ඒ විපාකේ ආවට විපාකෝ කම්ම සම්භාව කියන අවස්ථාවක් ඉන්නවනේ මරණ මොහොතේදී ඊළඟ අද්දව හතන. ඒ කර්ම සම්භාවය කරන්නේ විපාක ආරම්භක ප්‍රදේන ප්‍රත්‍යාවයන. ආදී උදන් දෝවා උදන් පටන් ප්‍රත්‍යාවයේ හතර භාගතේ මානසිකත්වයක් ඇති කරන්නේ නැති නිසා. අරමුණ ආවට ඒ අරමුණ මුක්ති විඳිනවා. අරමුණ ප්‍රත්‍යාව වශයෙන් හතර භාගය තියෙන මානසිකත්වයක් පිළිබත් කරන්නේ ඇලීමට ගැටීමට මුලාවටපත් වෙනවා. එතන හතර පහේ නේද? යාපෙන්නේ නැහැ.